SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකරාම මේ වෙනස් වෙන සෑම තත්පරයකම ලෝකෙත් බොහෝ දෑ වෙනස් වෙනවා. ලෝකෙ සිදුවෙන බොහෝ වෙනස්කම් අතරින් දේශපාලනිකව සහ සමාජීයව රට රටවල් වශයෙන් අපි දැනගත යුතු කාරණා පිළිබඳවයි අපි මේ විශේෂාංගයෙන් අවධානයට ලක් කරන්නේ. ඒ අතරිනුත් මේ වෙනකොට තාමත් උණුසුම් මාත්‍රකාව බවට පත් වෙලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් එක්තරා තීරණයක් පිළිබඳව කතා බහ කරමින් අද විශේෂාංගය ආරම්භ කරන්න අපි සූදානම්. මේ කර්තව්‍යයට සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙන AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත එක්තරා තීරණයක් පිළිබඳව. ඒ තමයි ජාතික ආරක්ෂක උපදේශකවරයා තනතුරින් පහ කිරීම. මේකට හේතුව විදිහට වාර්තා වන්නේ ඔහු රුසියාවත් සමග යම් කිසි වූ සබඳතා පවත්වලා තියෙන මේ අනුව ඔහු රජයට වංචා කළාය කියන කාරණාව මත තමයි ඔහුව බලෙන් පහ කරලා තියෙන්නේ. ඇත්තටම රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයට අතපෙවීම සම්බන්ධව විශාල චෝදනා නැගෙන කාලෙක මෙවැනි වූ සිදුවීමක් ආරංචි වීම එක්තරා අන්දමකට ආందోళනාත්මක කාරණාවක්. ආරක්ෂක ප්‍රධානියාගේ මේ වංචා සහගත ක්‍රියාව හසුවීමත් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකල්ප වුණේ මොකක්ද කියලාත් අපි මේ සිදුවීම සමාලෝචනය කරමින්ම දැනගනිමු.
දිලුක්ෂි, මෙතන ඇත්තරම මේ මයිකල් ෆ්ලින් කියන ඔහුගේ උපදේශකයා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළාට පස්සේ, නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ දුරකාලයේ වැඩ බාර ගන්න කලින් ඇමරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා සමග දුරකථනයෙන් නොයෙකුත් සාකච්ඡා පැවැත්වුවයි කියන කාරණාව ඇමරිකාවේ රහස් ඔත්තු සේවය, එහෙම නැත්නම් මේ බුද්ධ්‍යංශ විසින් ඒ කරුණ අනාවරණය කරගෙන ඒ පිළිබඳ හෙළිදරව්වක් ඇමරිකාවේ මාධ්‍යට කළා තියෙනවා. කිසිම ඇමරිකාවේ පුරවැසියෙකුට වෙනත් රාජතාන්ත්‍රිකයෙකු සමග මේ විදිහට ගනුදෙනු කරන්න නීතියෙන් අවකාශ නැහැයි කියලා තියෙන අවස්ථාවක ජෙනරල් මයිකල් ෆ්ලින් මේ විදිහට කටයුතු කළා කියලා චෝදනා කළා තියෙනවා. ඒ පිළිබඳ ඒ හඬපටි සාක්ෂි ලබා දීලා තියෙනවා. ඉතින් මේ වටපිටාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වුණා මයිකල් ෆ්ලින්ගෙන් ඉල්ලීමක් කරන්න, තමන් ස්වේච්ඡාවෙන්ම තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා. මොකද මයිකල් ෆ්ලින් කොංග්‍රස් මණ්ඩලයේ ඔහුගේ තනතුර සනාථ කරන අවස්ථාවේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය කරුණු වසන් කළා කියන චෝදනාවත් ඔහුට විරුද්ධව තියෙනවා. නමුත් මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා ජෙනරල් ෆ්ලින් ඇමරිකාවේ යුද හමුදාවේ සේවයෙන් විශ්‍රාම ගිය මේ හිටපු හමුදා නිලධාරියා ඔහු සම්බන්ධයෙන් වරදක් නැති වුණාට තමන් අතර තිබිච්ච ඒ විශ්වාසය බිඳ හෙරුණ නිසා ජෙනරල් ෆ්ලින්ට මේ විදිහට දුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඔහු ප්‍රකාශ කළයි කියලා. නමුත් මේ ඔහු ඉල්ලා අස්වුනත් මේ පිළිබඳ මේ අර්බුදකාරී තත්ත්වය මෙතනින් අවසාන වෙන්නේ නැහැ. මොකද දැන් ඔහුගේ ඉල්ලා අස්වීමත් එක්කලා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය සහ ඒ සෙනෙට් සභාව අලුත් පරීක්ෂණ ඉල්ලලා තියෙනවා ජෙනරල් ෆ්ලින්ගේ ඒ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් බලපාන කාරණාවක්. මැතිවරණ සමයේදී කොයි ආකාරයෙන් රුසියාව ඇමරිකාවේ මේ ඡන්දයට බලපෑම් කළාද කියන එක නව පරීක්ෂණ රාශියක් දැන් ආරම්භ කිරීමට සෙනෙට් මණ්ඩලයත් ඒ වගේම කොංග්‍රසයත් කටයුතු කරමින් ඉන්නවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහංචිය පිළිබඳව ඔබට මතක ඇති. මුස්ලිම් සම්භවයක් තියෙන රටවල් හතක පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළා යම්කිසි කාල සීමාවකට. ඊට පස්සේ මේක විවේචනයට ලක් කරමින් අත්හිටුවන් ලැබුවා සියටල් වල එක්තරා මධ්‍යම රජයේ නීතිඥවරයෙකු විසින් ඇමරිකාවේ. ඉන් අනතුරුව අපිට වාර්තා වුණේ මේ සඳහා ඇපලක් ඉදිරිපත් කළා කියලා ට්‍රම්ප් රජය විසින්. මේ වෙනකොට ඒ සම්බන්ධව වන අලුත්ම තොරතුරුත් අපි කතා බහ කරමු. අමල්, මොකක්ද දැන් මේ ඇපලට වෙලා තියෙන්නේ?
දිලුක්ෂි, ත්‍රිපුද්ගල අභියාචන අධිකරණය මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒක ප්‍රතික්ෂේප කළා පමණක් නෙමෙයි, ඔවුන් කියා සිටියා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය ඔහු ප්‍රකාශ කළේ කිසිම පදනමක් නැතුවයි කියලා. ඉතින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය නම් මේ තහනම පනවන්නට ඔහුට ඒ ඇමරිකාවේ ව්‍යවස්ථානුකූලව ඒ කටයුත්ත කරන්නට සිද්ධ වෙනවා තව වතාවක්. ට්‍රම්ප් කියලා තියෙනවා එවැනි කාරණාවක් කිරීමට ඔහුගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. ඒකම ඔහු මේ විනිශ්චයකාරවරුන් තිදෙනාව දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් වුණොත් ඒකට මේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලය වග කියන්නට ඕනේ කියලා ඒ විදිය තරවට්ටුවකුත් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. මේක ඇමරිකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කියලා මේ විදියට රටේ ජනාධිපතිවරයෙක් ස්වාධීන අධිකරණයකට මේ විදිය බලපෑමක් කරපු.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් රාජ්‍යනායකයන් සම්බන්ධව දක්වන හිතවත්කම් පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරන කාලවකවානුවක් මේක. ඒ අනුව ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට දක්වන ලෙන්ගතුකම සහ සුහදතාවය පිළිබඳව මේ වෙනකොට අවධානය යොමු වෙමින් පවතිනවා. මීට කලින් අපිට මතකයි ඔබාමා පාලනය යටතේ ඇමරිකාවේ යම්කිසි වූ ප්‍රතිපත්තියක් තිබුණ මේ මැද පෙරදිග අර්බුදය සම්බන්ධයෙන්. ඔබාමා ප්‍රතිපත්තිය වුණේ මැද පෙරදිග අර්බුදය විසඳන්නට නම් ඊශ්‍රායලයත් පලස්තීනයත් වෙන වෙනම රාජ්‍යයන් විදිහට තිබිය යුතුයි කියන සංකල්පය. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ටිකක් වෙනස් වෙයමින් ඊශ්‍රායලයට නැඹුරුතාවක් දක්වනවා කියන කාරණාව මේ දිනවල කතාබහට ලක් වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙවැනි වූ කතාවක් නිර්මාණය වීමට බලපාපු පසුබිම් තොරතුරු මොනවාද?
දශක ගානක් ඇමරිකාව මැද පෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කරපු විදේශ ප්‍රතිපත්තිය උඩු යටිකුරු කරමින් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රකාශය කරන්නේ. මෙතෙක් ඇමරිකාවේ ස්ථාවරය වුණේ මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීන රාජ්‍යයක් සහ ඒ යුදෙව් රාජ්‍යයක් වෙන්වෙන් වශයෙන් රාජ්‍යයන් දෙකක් බිහිවිය යුතුයි කියලා, මේ මැද පෙරදිග පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා. නමුත් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා එක රාජ්‍යයක් පැවතුනත් ඒක ඔහුට ප්‍රශ්නයක් නැහැ, මේ සියලු දෙනා මේකට කැමති නම් ඔහු ඒකට විරුද්ධ වෙන්නේ නැතේ කියලා. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනස්වීමක් හැටියට දකින්න පුළුවන්. මොකද ඇමරිකාව විතරක් නෙමෙයි ඔවුන්ට සහාය දක්වන අනෙකුත් බටහිර බලවතුනුත් පහුගිය දශක කිහිපයේදීම ප්‍රකාශ කරේ එනත්ත ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ පලස්තින රාජ්‍යයක් සහ ඒ යුදෙව් රාජ්‍යයක් අසල්වැසියන් හැටියට ජීවත් වෙලා මැද පෙරදිග සාමය ඇති කිරීම. නමුත් ඒ ක්‍රියාදාමයේ ඒ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඊශ්‍රායලට පමණක් පක්ෂපාතී විදියට මේ විදියට ඇමරිකාවේ දවල මන්දිරය තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම ඇතරම මැද පෙරදිග සාමය පිළිබඳ අලුත් ප්‍රවණතාවයක්, එහෙම නැත්නම් අලුත් තර්ජනයක්, සමහරු කියනවා මේක තර්ජනයක් ඇති වෙන්නට පුළුවන් කියලා. නමුත් ඊශ්‍රායල කියන්නේ මේක නව යොමුවක්, සාමය ඇති කිරීමට මේක රුකුලක් වෙනවායි කියලා. නමුත් අති බහුතරය මේ වෙනකොට කියා සිටින්නේ ඇමරිකාව මෙවැනි ස්ථාවරයක් ගැනීම නිසා, ඒක ඊශ්‍රායලයට වැඩි වාසියක් අත්වීම නිසා ඊශ්‍රායලයේ මේ ප්‍රශ්නේදී නම්‍යශීලී නොවි ඉදිරියේදී කටයුතු කරයි කියලා. ඉතින් ඒකත් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ට්‍රම්ප් ඉතාමත්ම උණුසුම්ව බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාව පිළි අරගෙන මේ කටයුත්ත වොෂින්ටන් නුවරදී සිද්ධ කරා. ඒකත් එක්තරා විදියකට ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එන්නට කලින් ජනාධිපති ඔබාමා සහ නෙතන්‍යාහු අතර තිබිච්ච සම්බන්ධකම ඉතාමත්ම රළු එකක්. ඒ වගේම ඒ දෙපළ එකිනෙකා නොරුස්සන තත්ත්වයේ තිබුණා. නමුත් ඒක දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයේ පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තමයි දැන් සැරසිලා තියෙන්නේ. ඇත්තටම මෙතනදී ප්‍රධාන කාරණා වෙලා තියෙන්නේ මේ මැද පෙරදිග ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය නිසා අද අනෙකුත් ඉස්ලාමීය ත්‍රස්තවාදයේ හිස ඔසවනවයි කියන මතයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය විසඳන්නේ නැතිව අනෙකුත් කිසිම තැනක මේ මැද පෙරදිග ඉස්ලාමීය ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි කියන ඒ ස්ථාවරය අනුව තමයි ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේදී මේක ප්‍රශ්නය ප්‍රායෝගිකව ඒකට යොමු වීමට ඇමරිකාව පියවර අරගෙන තිබුණේ. නමුත් යම්කිසි ප්‍රගතිශීලී තත්ත්වයක් තිබුණා නම් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය, ඒක නැවතත් කණපිට හරවන දෙයක් තමයි දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයාටදී ආරම්භ කරලා තියෙන්නේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් පිළිබඳව අපි කතා බහ කළා නොයෙක් විට මේ සාකච්ඡා වාරයේ හරහා. ඔහුගේ ඒකාධිපති පාලන ස්වරූපය සහ න්‍යෂ්ටික අත්දැ බැලීම් සම්බන්ධව උතුරු කොරියාවේ අතනෝමතික ක්‍රියාකලාපයන් පිළිබඳව ඔබට අවබෝධයක් ඇති මේ විශේෂාංගයේ අපි කතා බහ කරපු කරුණු වලට සවන් දීලා, මේ සතිය වෙනකොට කිම් ජොං උන්, ඒ කියන්නේ උතුරු කොරියාවේ පාලකවරයා පිළිබඳව වෙනස්ම කතාවක් ඇහෙනවා. ඔහුගේ සහෝදරවරයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ඔහු අනියමාර්ථයෙන් වග කියන්නට ඕනේ කියලා. අපි එහෙමනම් මේ සිදුවීම මුලින්ම පැහැදිලිව විග්‍රහ කරගනිමු. ඉන් අනතුරුව කිම් ජොං උන් මේකට සැක කරන්නේ කියලාත් කතා බහ කරමු.
මෙතන දිල්රුක්ෂි, උතුරු කොරියාවේ දැනට නායක හැටියට කටයුතු කරන කිම් ජොං උන්, ඔහුගේ පියාගේ පළවෙනි කසාදයේ දරුවෙක් වෙන කිම් ජොං නම් කියන මේ අවුරුදු 45ක තරුණයා, ඔහු ඇත්තටම උතුරු කොරියාවෙන් පිට වෙලා අනෙකුත් රාජ්‍යවල තමයි වැඩිහරියක් ජීවත් වෙලා තියෙන්නේ. මොකද මේ පවුලේ තිබ්බ ආරවුලක් නිසා ඒ එකම පහුගිය කාලේ මැලේසියාවේ කේන්ද්‍රගත කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ එකම ඔහු බටහිර රටක දේශපාලන රැකවරණය ලබා ගන්නට උත්සාහ කරනවයි කියන එවැනි කටකතා, එවැනි තැවැනි රාවයකුත් පැතිර ගිහිලා තිබුණා පහුගිය කාලේ. ඉතින් මෙතන කිම් ජොං නම් මැලේසියාවෙන් පිට වෙලා ජපානයට ගමන් කරන්න යන අවස්ථාවකදී මැලේසියාවේ ගුවන්තුටු පොළේදී කාන්තාවන් දෙදෙනෙක් ඔහු මුණ ගැහිලා, එක කාන්තාවක් කිම් ජොං නම්ගේ මුහුණට යම්කිසි දියරයක් විසිකරන බව CCTV කැමරාවල සටහන් වෙලා තිබුණා. ඒකත් එක්කම මේ පුද්ගලයා ඔහුට දැඩි රෝග තත්ත්වයක් ඇති වුණයි කියලා ගුවන්තොටුපලේ බලධාරීන් දැනුවෙන් පස්සේ ඔහුව රෝහලකට ගෙනෙන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක මිනිමෙරුමක් හැටියට තමයි මැලේසියානු බලධාරීන් මේ අවස්ථාවේදී ඒක සලකන්නේ. ඒ අනුව ඒ මරණ පරීක්ෂණ පැවැත්වීම දැන් කෙරීගෙන යනවා. ඊට අමතරව මැලේසියානු බලධාරීන් විසින් වියට්නාම් පුරවැසි භාවයක් ඇති කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇය ඒ CCTV දර්ශනවල පෙන්විච්ච කාන්තාවක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතන දැනට සැක කරන්නේ කිම් ජොං උන් යම්කිසි විදියකට ඒ බුද්ධ්‍යංශ පිරිසක් එහෙම නැත්නම් එවැනි කට්ටියක් පාවිච්චි කරලා තමන්ගේ පියාගේ පළවෙනි කසාදේ දරුවව මේ විදිහට ඝාතනය කරන්නට ඇති කියලා ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් කිම් ජොං උන් ඉල්ලීමක් කරලා තියෙනවා තම ඥාති සහෝදරයාගේ මෘතදේහය උතුරු කොරියාවට ගෙනෙන්නට අවසර දෙන්නයි කියලා. ඉතින් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමටත් මැලේසියානු බලධාරීන්ට දැන් සිද්ධ වෙනවා. අපි දන්නවා මීට කලින් අවස්ථාවලදීත් කිම් ජොං උන් ඔහුගේ ළඟම ඥාතීන්ව ඝාතනයට ලක් කරා සමහර අවස්ථාවලදී ඉතාමත්ම සුළු වැරදි සම්බන්ධයෙන් ඥාතීන් සහ ඒ තමන්ගේ රජයේ සිටින ඉහළ නිලධාරීන් සමහරු රාජ්‍ය උත්සවවලදී නිදි කිරා වැටුණයි කියලත් එක පුද්ගලයෙක්ට වෙඩි තියලා මරලා දාලා තිබුණා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ කාරණාවත් වාර්තා වෙන්නේ දිලුක්ෂි.
මේ කිම් ජොං උන් මේ වැනි දෙයක් කරන්න ඇතේ කියලා කාට හරි සැක කරන්න පුළුවන් හේතු මොනවද?
දැන් කිම් ජොං නම් ඇත්තටම ඔහුගේ පියා රටේ ජනාධිපතිවරයා හිටපු නිසා ඔහුටත් යම්කිසි විදියකට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කරන ආකාරය පිළිබඳ දැනීමක් තියෙන්නට පුළුවන්. සමහර විට කිම් ජොං උන් සැක කරන ඉඩ තියෙනවා තමන්ගේ රජයේ කටයුතු කරන ආකාරය තමන්ගේ ඉදිරිවාදී රටවල් වලට දකුණු කොරියාවට හෝ එහෙම නැත්නම් ජපානයට අනිකුත් බටහිර බලවතුන්ට එවැනි තොරතුරු ලබා දීමට හැකියාවක් තියෙනට ඇති. එහෙම තිබුණා නම් එය වැළැක්වීමටත් ඔහු මේ විදිහට ඝාතනය කරයි කියලා සැක කරන්න පුළුවන්.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන සුළි කුණාටුව පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කළා. තමිල්නාඩුවේ හිටපු මහාමැතිනිය ජයලලිතා ජයරාම්ගේ මියාමත් සමග AIADMK එමත් නැත්නම් ඕල් ඉන්ඩියා අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කළාම කියන මේ පක්ෂයේ අලුත්ම නායකයා බවට ඒ පක්ෂයේම පනීර් ඕ සෙල්වම් කියන පුද්ගලයා පත් වුණා. ඊට පස්සේ ඔහුව බලයෙන් පහ කරමින් තමන්ට වැඩි ඡන්ද බලයක් තියෙනවායි කියලා ජයලලිතා ජයරාම්ගේ මිතුරියක් වන ශශිකලා මේ බලය අල්ලන්නට උත්සාහ කළා කියලා අපි ගිය සතියේදී කතා බහ කළා. දැන් කතාව ඉදරින් අපි නතර කළාට ඊට පස්සේ බොහෝ සිදුවීම් සිදු වුණාම විශේෂයෙන්ම ශශිකලා මේ වෙනකොට උසාවිය හමුවේ වරදකාරියක් බවට පත්වලා අතරංගුවට පත්වලා තියෙන්නේ. අපි දැන් තමිල්නාඩුවේ පවතින දේශපාලනික සුළි කුණාටුව පිළිබඳව මේ වෙනකොට පවතින තත්ත්වය පිළිබඳව කතා බහ කරමු ඊළඟට.
දිලුක්ෂි, ඇත්තට පහුගිය සතියේ තුල තමිල්නාඩු ප්‍රාන්තයේ මේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්කම හරියට මේ ටෙලිනාට්‍යයක ස්වරූපය ගත්තා. මොකද හැම පැයෙන් පැයටම අලුත් දෙයක්, එහෙම නැත්නම් කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයට මේ අර්බුදය නොයෙකුත් මංවලට යොමු වුණා. මෙතන ප්‍රධානම දේ හැටියට අපි දකින්නේ ශශිකලා බලාපොරොත්තු වුණා ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ මහාමැතිනිය හැටියට දිවුරුම් දෙන්නට ඇයට අවකාශ ලැබිලා AIADMK පක්ෂයේ අතිබහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඇයට සහාය දක්වලා එතෙක් වැඩ බලපු පනීරෝ සෙල්වම් කියන පක්ෂයේ හිටපු නායකයා ඒ තනතුරෙන් ඉවත් කරලා ඇය ප්‍රාන්තයේ ප්‍රධාන ඇමතිනිය හැටියට දිවුරුම් දෙන්න ඔන්න මෙන්න කියනකොට තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය සම්බන්ධයෙන් මේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ. 2014 වසරේදී ඇයත් ඇයගේ ළඟම මිතුරියක් වෙච්ච ජයලලිතා ජයරාම් මහාමැතිනියට විරුද්ධව තමයි මේ තීන්දුව ලබා දීලා තිබුණේ අධිකරණයෙන්. ඔවුන් අසාමාන්‍ය ලෙස වත්කම් උපයාගත්තයි කියන චෝදනාවට ඔවුන්ව හිරේට නියමුණා. නමුත් ඒ හිරේට නියම වෙලා දින 20කින් විතර මේ දෙපළට හිරෙන් ඉවත් වෙන්න පුළුවන් වුණා. මොකද ඔවුන් අභියාචනයක් ගොනු කරපු නිසා. එතකොට ඒ අභියාචන අධිකරණය ඔවුන්ගේ අභියාචනය පිළි අරගෙන ඒ 15 උසාවියේ ඔවුන්ට විරුද්ධව ලබා දුන්නු තීන්දුව නිෂ්ප්‍රභ කළා. ඒ අනුව ජයලලිතා ජයරාම් ඇයට නැවතත් මහාමැතිනිය බවට පත් වෙන්න පුළුවන් වුණා. නමුත් ඇයගේ අභාවයෙන් පස්සේ ඇයගේ තනතුරට පැමිණියේ ඇයගේ ළඟම මිතුරිය වෙච්ච මේ VK ශශිකලා. ශශිකලා කියන්නේ දිලුක්ෂි ඇත්තටම ඉන්දියාවේ මේ වීඩියෝ පාලර් එකක්, එහෙම නැත්නම් මේ වීඩියෝ පට කුලියට දෙන සමාගමක සේවිකාවක් හැටියට කටයුතු කරපු ඇය දකුණු ඉන්දියාවේ ඉතාම ධනවත්ම කාන්තාවක් බවට පත්වලා තිබුණා. මේ කෙටි කාලයක් තුළදී ඇය සම්බන්ධයෙන් අභියාචන අධිකරණ ලබා දුන්න තීන්දුවට එකඟ නොවි කර්ණාටක ප්‍රාන්තය, කියන්නේ මේ බැංගලෝ කේන්ද්‍ර කරගත්ත කර්ණාටක ප්‍රාන්තය ඇයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නැවතත් ඇපලක් ගොනු කරා. ඒ රටේ ඉහළම අධිකරණයට ගොනු කරපු ඒ නඩුවේ තීන්දුව තමයි මේ සතියේදී කවුරුත් බලාපොරොත්තු නොවිච්ච වෙලාවකදී ශශිකලාට විරුද්ධව ලබා දුන්නේ. මේ තීන්දුව අනුව ඇයව අවුරුදු 4ක හිරදඬුවමකට යටත් කළා. ඒකම මේ හිරදඬුවම නිසා ඇයට කිසිම දේශපාලන කටයුත්තකට අවුරුදු 10ක් යනකම් සහභාගී වෙන්නට බැහැ කියලා ප්‍රකාශ වුණා. ඊට අමතරව ඇයට ඩොලර් මිලියනයකට අධික මුදලක් දඩ හැටියට නියම කරලා තිබුණා. ඒ එකම ඇයගේ ළඟම ඥාතීන් දෙදෙනෙකුත් මේ විදිහට අවුරුදු 4ක සිරදඬුවමකට යටත් කළා තිබුණා. මොකද මේ සියලුම දෙනා අයථාලෙස මුදල් උපයාගෙන අතිවිශාල ධනස්කන්ධයක් රැස් කළා කියන ඒ චෝදනාවට ඔවුන් වරදකරු වෙච්ච නිසා. ඉතින් මේ වටපිටාව තුළ ඇය දැඩි උත්සාහයක් ගත්තා තමන්ගේ සහාය ලබන පුද්ගලයෙක් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති බවට පත් කරන්නට. ඒ සඳහා තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්තරා හෝටලයකට ගෙනිල්ලා ඔවුන්ව ඒ හෝටලේ හිර කරගෙන ඉන්නවයි කියලත් වාර්තා වුණා. ඔවුන්ගේ සහාය ලබා ගැනීමට අවසානයේදී උනේ ඇයගේ විශ්වාසය දිනාගත්ත එඩප්පඩි පළනිසාමි කියන අවුරුදු 63ක දේශපාලඥයෙක් බ්‍රහස්පතින්දා වෙනකොට තමිල්නාඩු ප්‍රාන්තයේ අලුත් මහ ඇමතිවරයා හැටියට දිවුරුම් දුන්නා. ඉතින් ඒ දිවුරුම් දීමත් එක්ක තමයි මෙතෙක් සතියකට ආසන්න කාලයක් තමිල්නාඩුවේ තිබිච්ච ඒ අස්ථාවර භාවය දැන් යම් කසි දුරකට සමනය වෙලා දැන් නැවතත් ඒ දේශපාලන බල අධිකාරිය ඒ විදිහට ස්ථාපිත වෙලා තියෙන්නේ.
දේශපාලන සුලිකුණාටුව විතරක් නෙමෙයි තවත් වාර්තා තබමින් ඉන්දියාව තවදුරටත් ලෝක අවධානයට ලක්වමින් තියෙනවා. ඒ තමයි එකවර චන්ද්‍රිකා 104ක් කක්ෂගත කරමින් ඉන්දියාව ඉතිහාසයේ අලුත් කරන්නට මේ ගෙවිලා ගිය සතියේදී සමත් වුණා. ඉන්දියාවයි මේ වගේ එකවර චන්ද්‍රිකා 104ක් කක්ෂගත කළේ ඔවුන්ගේ අභිමතාර්ථයන් වෙන්නට ඇත්තේ මොනවද? අපි කතා බහ කරමු.
දිලක්ෂි, ඇත්තටම මේ ඉන්දියාව අජටාකාශ තරණේ ඇත්තටම මේ විශේෂයෙන්ම මේ සැටලයිට් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් නමක් ලබාගෙන තියෙනවා අඩු මුදලට චන්ද්‍රිකා ගුවන්ගත කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ කාරණාව යුරෝපීය රටක කළා නම් ඊට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී ඇමරිකාවට අයත් චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් මෙතනට ඇතුළත් වුණා කියලා තියෙනවා. මේ 104න් චන්ද්‍රිකා 96ක්ම ඇමරිකාවේ සමාගම් වලට අයිති චන්ද්‍රිකා. දිලක්ෂි, දැන් ඉන්දියාව මේ විදිහට චන්ද්‍රිකා 104ක් එක ගුවන් ගමනේදී මුදාහරින්නේ මීට කලින් තිබිච්ච වාර්තාව බිඳහෙළමින්. ඒක තමයි රුසියාවේ තිබිච්ච වාර්තාව 2014 ජූනි මාසයේදී රුසියානු රොකට්ටුවක් මේ විදිහට චන්ද්‍රිකා 39ක් මුදාහැරියා. ඉතින් ඊට පස්සේ අතරම ඉතිහාසයේ එක ගුවන් ගමනකින් මුදාහරින වැඩිම චන්ද්‍රිකා ප්‍රමාණය හැටියට මේක දක්වනවා. නමුත් මෙතන ඉතාමත් කුඩා චන්ද්‍රිකාවක් තියෙනවා. සමහර චන්ද්‍රිකාවල බර කිලෝ 1කට වඩා චුට්ටක් වැඩි. අතරම මේකේ එක චන්ද්‍රිකාවක් තියෙනවා කිලෝ 700කට වඩා වැඩි. නමුත් අනිත් 103ම කිලෝ 4ට වඩා අඩු ඒවා. ඉතින් සාමාන්‍යයෙන් ලෝකයේ මැටින් කරන ආයතනවලට අවශ්‍ය වෙන විදිය කරුණු ඒ දත්ත ලබා ගැනීම සඳහා තමයි මේවා චන්ද්‍රිකා ගුවන්ගත කරලා තියෙන්නේ. ඉතින් ඉන්දියාව ඇත්තටම මේ අජටාකාශයට රොකට් යවීම සම්බන්ධයෙන් අඩු මුදලට දෙයක් කරන්නට පුළුවන් කියන ඒ ලබාගත්තු ඒ නාමය නිසා තමයි මේ විදියට ඔවුන්ට මේ එක දවසකදී මේ කාරණාව කරන්නට හැකියාව ලැබුණේ.
හොඳ, හැමනම් අපි ලෝකේ පුරාම සිදුවන සුවිශේෂතා පිළිබඳව කතා බහ කරපු ලෝ වටා විශේෂාංගයට දැනට නිමාවක් තබනවා. හමුවෙමු ලබන සතියේ සිකුරාදා. මේ සමාලෝචනයට එකතු වීම පිළිබඳව අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවාමල්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් සුභාෂිත.